ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, මේ පනත් කෙටුම්පත අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත. ගරුගත් මන්ත්‍රීතුමිය රජය වෙනුවෙන් විවාදය ආරම්භ කරද්දී මේ පනතේ අරමුණ මොකක්ද කියලා නිසිලෙස අවබෝධ කර නොගැනීම ගැන මම කනගාටු වෙනවා. අපරාධයකින් උත්පාදනය වුණු දේපලක් කවුරු හරි දරා සිටිනව නම්, ඔව් ඒ බවට සාධක සාක්ෂි තියෙනවා නම් ඒව අත්පත් කරගන්න පුළුවන්, මුල් හිමිකරුවන්ට දෙන්න පුළුවන්. අපරාධයක් තියෙන්න ඕනේ, අපරාධයක් පිළිබඳ සාධක තියෙන්න ඕනේ, අපරාධයක් පිළිබඳ සාක්ෂි තියෙන්න ඕනේ. අපි කවුරුත් පිළිගන්නවා රජ සේවකයෙක් වුණත්, පෞද්ගලික අංශයේ වැඩ කරත්, ව්‍යාපාරිකයෙක් වුණත් අපරාධ නීතිය අනුව වරදක් ලෙස අර්ථ නිරූපණය කරලා තියෙන ක්‍රියාවක් කරලා දේපලක් අයතල ලෙස උපයගෙන තියෙනවා නම්, අයතල ලෙස වත්කම් එකතු කරගෙන තියෙනවා නම් ඒක වරදක්. ඒක අල්ල සහ දූෂණය පිළිබඳ වරදක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මේ රටේ නීතියක් යටතේ වරදක් වෙන්න පුළුවන්. එතකොට ඒ එලෙස උපයාගත් අපරාධයක් හා සම්බන්ධ මුදල් නැවත රාජ්‍යයට සහ විඳිතයන්ට අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව පළවෙනි වතාවට නිශ්චිතව මේ රටේ කතා කළේ 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත්වෙච්ච යහපාලන ආණ්ඩුව. අපි 2015 මැයි මාසේ පළවෙනිදා පිටෙව්වා සොරාගත් දේපල ආපසු ලබා ගැනීම පිළිබඳ ජනාධිපති කාර්යසාධන බලකාය. ජනාධිපති නීතිඥ ජේ.සී. වැලියමුණු මැතිතුමා සභාපතිත්වයෙන්, වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගල මැතිතුමා ඇතුළු තවත් සමාජිකයෝ 13 දෙනෙක් ඒ කමිටුවේ වැඩ කරා. ඔවුන් ඒ කමිටුවේ වැඩ කරගෙන යද්දී පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු හා දූෂණ විරෝධී කාරක සභාවේ පළමු මම සමාජිකයෙක් හැටියට, දෙවනුව සභාපතිවරයෙකු හැටියට මෙම පනත ගෙනීම පිළිබඳ කටයුතු කරා. මේක ඉතාම සංකීර්ණයි. හුඟක් පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්බන්ධ වෙනවා. ඒ වගේම ජාත්‍යන්තර සබඳතා සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ කාරණා තිබෙනවා. ඒ නිසා මේක පහසුුනේ නැහැ අරන් ගන්න. කොයි රටෙත් මෙවැනි නීති තිබෙන සෑම රටකම ඉතා දීර්ඝ කාලයක් ගත වෙලා තිබෙනවා නිසි අධ්‍යයනයෙන් කළ මේ පනත අරගෙන. ඉන් පස්සේ 2020 වසරේදී නැවත වරක් ජේ.සී. වැලියමුණු මැතිතුමා ලංකාවෙන් පිට වෙලා ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ එවකට පිට රජය වර්තමාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගඩ මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු තවත් දක්ෂ නීතිඥ මහතුරු සහ විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා මේ කෙටුම්පත් කිරීමේ කටයුතු අවසන් කළා. එසේ කෙටුම්පත් කිරීමේ කටයුතු අවසන් කළ තීද්දි රජය වෙනස් වුණා. එනිසා මේ රජයේ වගකීමක් මේ රටට අවශ්‍ය වන, මේ රටේ පුරවැසියෝ අපේක්ෂා කරපු මේ සොරාගත් දේපල නැවත විඳිතයන්ට සහ රාජ්‍යයට අත්පත් කර ගැනීම සඳහා වන විධිමත් සවිස්තරාත්මක නීතියක් අරගෙන ඉන්නේ. මේ පනත් කැනුම්පත් ඉදිරිපත් වුණු අවස්ථාවේදී විශේෂ දෙයක් වුණා ගරු සභාපතිතුමනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ පනත් කැනුම්පත කිසිදු විදිහක අභියෝගයකට ලක් වුණේ නැහැ. ඒක එකතරකින් හොඳයි වගේම ගරු අධිකරණ මැතිතුමනි ඒකේ අයහපත් පැත්තකුත් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂාවට ලක් වුණා නම් මේ පනතේ තිබෙන අඩුපාඩුකම් ගැන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙන තැන් ගැන, ප්‍රායෝගික කාරණා ගැන සාකච්ඡා කරලා නීතිපතිතුමත් ඒ වගේම අමාත්‍යංශය නියෝජනය කරන, يعني ප්‍රතිපත්තිමය කාරණා නියෝජනය කරන රජයේ සහ අමාත්‍යංශයත් පෙත්සම් කරුණුත් අතර යම් එකඟතාවයක් ඇති කරගන්න තිබුණා. සාමාන්‍යයෙන් පනතකට එහෙමයි වෙන්නේ. මේ පනත පිළිබඳව එකම එක පෙත්සමක් පමණ ඉදිරිපත් වුණේ, පෙත්සමත් පසු ඉල්ලස් කරගත්. එනිසාම මේ පනත් කෙරුම්පත පිළිබඳව යම් යම් ප්‍රායෝගික කාරණා ගණනාවක් තිබෙනවා. ඒ කරුණු මම රජයේ අවධානයට ලක් කරන්න කැමතියි. ඒ වගේම නීතිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ මේ පනත් සම්මත කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ පාර්ලිමේන්තුව අධීක්ෂණය කරනවා. ඔහුගේ අවධානයට ලක් කිරීම සඳහා ගරු සභාපතිතුමනි, අපි තාම සතුටු වෙනවා. පහුගිය ජනාධිපති වරණයේදී අපිට ජයග්‍රහණය කරන්න බැරි වුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම පනත් කෙරුම්පත අපේ ප්‍රමුඛ කටයුත්තක් ලෙස සලකලා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ සම්මත කරගන්නවා කියන කාරණය අපි සඳහන් කරා. ඒ වගේම වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් එහෙම තිබුණා. ඒ නිසා අනුර කුමාර දිසානායක දිනුවත්, සජීව ප්‍රේමදාස දිනුවත් මේ දේ සිද්ධ වෙනවා. මේක සිද්ධ විය යුතු දෙයක්. ඒ නිසා මේ රටේ මේ අයුතු ලෙස ධනය අත්පත් කරගෙන තිබෙන්නේ දේශපාලනඥයන් පමණක් නෙමෙයි. අයුතු ලෙස ධනය අත්පත් කරගෙන තිබෙනවා බොහෝ දෙනෙක්, පුරවැසියන් විශාල පිරිසක්. ඒ වගේම ඒ සමහර මුදල් රට තුල සමහර රටෙන් එළියේ ඒවා නැවත අත්පත් කර ගැනීම වැදගත් වෙන්නේ නැවත එවැනි සිදුවීම් වළක්වා ගැනීමට ඒ හේතුවක් වන හින්දා. ශ්‍රී ලංකාවේ බරපතල නීති තිබෙනවා. සොරකම් කරගත් දේපළ දිගට දිගට දරා සිටීමට හැකියාවක් නැහැ. ඒවා නැවත රාජ්‍යයට සහ විඳිතයන්ට අත්පත් කර ගැනීමට හැකි වෙනවා කියන කාරණය ගැන සමාජ මතයක් ඇති වෙනවා නම් ඒක රටේ නීති ආධිපත්‍ය පිළිබඳ වැදගත් කාරණයක්. ඒක රටක ඉදිරි ගමන පිළිබඳ සාක්ෂියක්. ප්‍රධානම ගැටලුවක් තිබෙනවා මේ පනතේ ගරු අධිකරණ මැතිතුමනි. හතර එක වගන්තියේ. හතර එක වගන්තියේ කියනවා මේ පනත අදාළ පනතේ කාලීන අදාළ වීම ගැන සඳහන් කරන්නේ නීති විරෝධී ක්‍රියාකාරකම මෙම පනත ක්‍රියාත්මක වීමට පෙර ආතුව සිදු කරන ලද්දක් වද මේ පනතේ විධිදාන අදාළ වෙනවා කියන හතර දෙකේ තියෙනවා මේ පනත ක්‍රියාත්මක වීමෙන් පසුව සිදු කරන ලද්දේ නම් මිස මේ පනත යටතේ යම් වරදක් සිදු කර ලබන කිසිදු තැනැත්තෙකුට දඬුවම් කරනු ලැබිය යුතුයි කියන ඔබතුමා හොඳින් දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 6 වගන්තිය ප්‍රකාරව අතීතයට බලපාන දඬන නීති පනවීමේ හැකියාවක් නැහැ මං හිතන්නේ ඒකට ගලපන්න තමයි මේ හතර දෙක ඇතුළත් කරලා තියෙන්නේ හැබැයි මේ පනතේ ස්වභාවය අනුව රජයේ විසින් දේපළ අත්පත් කර ගැනීම ඒ දේපළ පුද්ගලික අයිතියෙන් වෙනත් රාජ්‍ය ව්‍යුහයකට ලබා ගැනීම එය දඬනයක් හා සමානයි ඒ දඬනයක ප්‍රතිඵලය තියෙන්නේ ඒ නිසා හතර එක සහ හතර එක සහ හතර දෙක අතර පරස්පරතාවයක් තිබෙනවා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 6ට යම් ආකාරයක පරස්පර නිසකලෙසම පරස්පරතාවයක් තිබෙනවා ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ නීතියක් අර්ථ නිරූපණය කිරීමේ අවස්ථාවේදී උපයෝග කර ගැනීමට හැකිවන පරිදි සහ එලෙසම මේ පිළිබඳව කරු නීතිපතිතුමාගේ කාරක සභා අවස්ථාවේදී අවධානය පිණිස මම ඉදිරිපත් කරන්න කැමැති මේ මෙතන ගැටලුවක් තිබෙනවා මේ 4-1 වගන්තිය අතීතයට බලපානවා ඒ ස්වභාවයේ දඬනීයයි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 6ට පරස්පරයි ඒ පිළිබඳව මම අවධානය යොමු කරනවා ඒ වගේම කරු සභාපතිතුමනි තවත් කාරණා ගණනාවක් පිළිබඳව මම අවධානය යොමු කරන්න කැමතියි. ඒයින් පළවෙනිම කාරණේ තමයි මේ පනතේ 68 වන වගන්තිය. මේ පනතේ 68 වන වගන්තිය දක්වලා තියෙන්නේ යම් පුද්ගලයෙක් පුද්ගලයෙකුට ඔහුගේ දේපළ පිළිබඳ ප්‍රකාශයක් කරන ලෙසට යවන නොටිසිය පිළිබඳව. ඒ නොටිසිය ආකෘතිය පනතේ උපලේඛනයේ සඳහන් කරලා තිබෙනවා. මේ ක්‍රියාවලිය පොලිස් නිලධාරියෙකුට පමණක් කළ හැකි. මෙරටේ පොලිස් සේවයේ ස්වාධීන නැති බව අපි දන්නවා. රටේ දූරදරන පොලිස්පතිවරයා මිනිමැරීමට කුමන්ත්‍රණය හෝ වෙඩි තැබීමට කුමන්ත්‍රණය ගැන සැකකරුවෙක් වෙලාද රිමාන්ඩ් භාරයේ සිටී. මිට කලින් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් කොන්ත්‍රාත් මත මිනිමැරීමට වරදකරු වෙලාද සිරදඬුවම් විඳිනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දඬුවම් ස්ථිර වෙලා. ඒ වගේම ස්ත්‍රී දූෂණ වරදක අපරාධකරුට සැඟවී සිටීමට උපකාර කිරීම පිළිබඳව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු දැන් සිරදඬුවම් විඳිනවා. එහෙව් රටක් මේ. එවැනි අවස්ථාවක පොලිසියට මේ අභිමතය ලබා දීම තුල පෞද්ගලික හේතු මත හෝ දේශපාලනික හේතු මත හෝ වෙනත් පොලිසිය තේරුම් ගන්නා වෙනත් රටේ පුරවැසියයි තියෙන ඔබට යන වෙන හේතුවක් මත මේ නොටිසිය නිකුත් කිරීමට හැකියාව තිබෙනවා. මේ නොටිසිය නිකුත් කරාට පස්සේ ඇති වෙන ක්‍රියාදාමය ඉතාම බරපතලයි. එය අත් වශයෙන්ම විශාල නඩුකරයක හා සමානයි. දැන් මෙය පරිගැනීමට භාවිතා කරන්න පුළුවන්. මේ පිළිබඳ එක්සත් රාජධානියේ නීති සකස් කිරීමේදී ඒ වගේම වෙනත් මෙහා සමාන්තර නීති සකස් කිරීමේදී මෙවැනි නොටිසියක් නිකුත් කිරීමට පූර්වයෙන් ඒ සඳහා වන පදනම් වන ප්‍රමාණවත් සාක්ෂි තිබේද යන්න පිළිබඳව සලකා බලා ඒ සාක්ෂි පිළිබඳව අධිකරණ විනිශ්චයකාරවරයෙක් ලංකාවේ නම් මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කරලා ඒ නොටිසිය නිකුත් කිරීමේදී අධිකරණමය අනුමැතියක් ලබා ගැනීම අවශ්‍යයි. ගරු අධිකරණ මැතිතුමනි එවැනි ප්‍රතිපාදනයක් මේ පනතේ නැහැ. මේ පිළිබඳව ශාස්ත්‍රීය ලෙස සාකච්ඡා කරන විද්වතුන් ගණනාවක් මේ ප්‍රශ්නේ මතු කරලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා රජයේ විසින් අරගෙන සංශෝධනයක් හැටියට අධිකරණ මේ නොටිසිය පළවෙනි උපලේඛනයේ දක්වන නොටිසිය නිකුත් කිරීමට කලින් අධිකරණ මේ විමර්ශනයක් සඳහා අවකාශය සලසා දෙන පරිදි සුදුසු වැදගත් සංශෝධනයක් කරන ලෙස. ඒ අසිරු දෙයක් නෙමෙයි. ඒ වගේම කරු සභාපතිතුමනි තවත් වැදගත් ප්‍රශ්නයක් හඳුනා ගන්න පුළුවන්. මෙවැනි බරපතල ප්‍රතිපාදන සහිත පනතක් ඉදිරිපත් වුනහම ඒ පනත ක්‍රියාත්මක කිරීම තුළ ඉතා සුළු දේවල් පවා පීඩාකාරී ආකාරයට
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් දෙන්න
පීඩාකාරී ආකාරයට පුරවැසියන්ට එරෙහිව පාවිච්චි කරන්න හැකියාව තියෙනවා මේ වලක් මෙතෙන්දී අදාළ වෙන්නේ පනතේ 97 අටවගන්තිය. 97 අටවගන්තිය තියෙන අවම වටිනාකම. ඒ කියන්නේ කුමන මුදල් ප්‍රමාණයකට වඩා වැඩි කාරණයක් ගැනද විමර්ශනය කරන්න පුළුවන් කියලා. දැන් මේ සඳහා දැනට විටින් විට රජය විසින් තීරණය කර හැකි කියලායි තියෙන්නේ. නමුත් මේ පිළිබඳව විවේචනයක් තිබෙනවා ඒ අදාළ ඒ මූල්‍යමය සීමාව තීරණය කිරීමේදී එය යම් ඉහළ මට්ටමක් දක්වා ඔසවා තැබීමත් එය තීරණය කිරීමේ ක්‍රියාදාමය යම් යහපත් වූ යම් ආකාරයක පැහැදිලි කර හැකි තර්කානුකූල ක්‍රමවේදයක් ඇති කිරීමත් වැදගත් වෙනවා. ඒ වගේම මේ පනතේ 97 වෙනි වගන්තිය වැදගත් එකක්. මේ පනතේ 97 වෙනි වගන්තිය ප්‍රකාරව දැක්වෙනවා තහනමටගත් දේපළ කළමනාකරණය පිළිබඳව ඇති කරන ආයතන. අපි මේ රටේ දන්නවා රජයට පවරාගත් දේපළ පරිහරණය කළ තියෙන ආකාර ඉතිහාසය. ඉඩම් ප්‍රසස් කරන කොමිෂන් සභාව පවරාගත් දේපළ සම්පූර්ණයෙන් අයුතු ලෙස පරිහරණය කරා, විනාශ කරා. ඒවා පෞද්ගලික හිමිකරුවන්ටත් නැහැ, රාජ්‍යයටත් නැහැ, නාස්ති වෙලා ගියා. ඒ වගේම බොහෝ රාජ්‍ය ආයතන තුල තියෙන අකාර්යක්ෂමතාවය සහ දූෂණය අපි දන්නවා. ඒ නිසා මෙවැනි විශාල සමහරක් මේ මේ එන මුදල් ප්‍රමාණය අතිවිශාල මුදල් ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒ දේපළ වල ස්වභාවය සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේපළ පරිහරණය කිරීම පිළිබඳව පත්කරන කළමනාකරණය සඳහා පත්කරන අධිකාරිය මීට වඩා ශක්තිමත් වෙන්න ඕනේ. දැනට තිබෙන 97 වෙනි වගන්තියේ තියෙන එම ක්‍රියාදාමය ප්‍රායෝගිකත්වයේ මදි, ශක්තිමත් මදි. ඒ පිළිබඳව රජය අවධානය යොමු කරන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි, තව වැදගත් කාරණා කීපයක් තිබෙනවා. ඒ කාරණා අතරින් භාෂා අතර පරිවර්තන වෙනසක් තිබෙනවා ගරු අධිකරණමතුමනි. තුමනි,
ගරු මන්ත්‍රීතුමා,
මේ පනතේ මට ඉඩ දෙන්න. මේ පනතේ මේ කාරණා ඉතා වැදගත්. මම අපේ කණ්ඩායමෙන් අඩු කරගන්න. 53 5 වගන්තියේ සහ සිංහල සහ ඉංග්‍රීසි අතර පරස්පරයක් තිබෙනවා. 53 5. ඒ වගේම 53 1 වගන්තියේ සිංහල සහ ඉංග්‍රීසි අතර පරස්පරයක් තිබෙනවා. ඒ වගේම 72 වෙනි වගන්තියේ සිංහල සහ ඉංග්‍රීසි අතර පරස්පරයක් තිබෙනවා. ඒවා බරපතල කාරණා. අවසානයේදී නඩුහබ රාශියකට යොමු වෙන්න පුළුවන් කාරණා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඒ වගේම කර සභාපතිතුමනි, මට තවත් අවස්ථාවක් දෙන්න. ඒ වගේම තව අවස්ථාවක් දෙන්න. මේ පනතේ තියෙනවා අපරාධ වින්දිතයන් හානිපූර්ණේ කිරීම පිළිබඳ බහාර අරමුදල. මේ අපරාධ වින්දිතයන් පිළිබඳ බාරකාර අරමුදල එම පනතේ 132 එක වගන්තිය ප්‍රකාරව පිහිටවල තියෙනවා. ඒ කළමනාකරණය පිළිබඳව තිබෙන ප්‍රතිපාදන ශක්තිමත් නැහැ. මේ බාරකාර අරමුදලට එකතු වන බොහෝ විට බිලියන ගණනක් වන ඒ මුදල් ප්‍රමාණය කළමනාකරණය කිරීම තරම් ශක්තිමත් ව්‍යුහයක් මේ නැහැ. ඒ නිසා ඒ සඳහා රජය අවධානය යොමු කළ යුතුයි. ගරු සභාපතිතුමනි, මේ පනත පිළිබඳ සමග ජන බලවේගය හැටියට අපේ සහය පළ කරන ගමක්. අපි විශේෂයෙන් කියන්න කැමති මේ පනත වඩා සාර්ථකව ක්‍රියාත්මක කර ගැනීමට සහ පුරවැසි අයිති රැකෙන ආකාරයේ ක්‍රියාත්මක කර ගැනීමට. ඒ වගේම මෙම පනත හරහා මෙරටේ පුරවැසියන්ව පීඩනයට ලක් කිරීමට, අසාධාරණ ලක් කිරීමට ඉඩ නොඇති වන පරිදි මේ පනත ක්‍රියාත්මක කිරීමත් ඒ සුදුසු සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා වූ යම් අවංක භාවයක් තිබේ කියලා බොහොම ස්තුතියි.